ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
අපි අදත් සූදානම් හිමනම් සුපුරුදු විදිහට සිකුරාදා දවසේ ලෝකේ තත්විති කතා බහ කරන්න අපගේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන්. ලෝකේ මේ සතිය පුරාම ප්‍රමුඛයෙන් කතා බහ වන කාරණා තුන පිළිබඳව අපි මූලික වශයෙන් මේ විශේෂංගෙන් අදටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන තමයි. දැන් මේ ආරාධනාව සිදු කරන්නේ ප්‍රංශය ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපි මුලින්ම මේ කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව වන අලුත්ම තොරතුරක් අපිට වාර්තා වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැත්තෙන්. ඒ පිළිබඳව කතා බහ කරලා ඉඳිමු. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා තවත් අවුරුද්දක් විතරයයි කියලා මේ කොවිඩ් තත්ත්වය ලෝකෙන් යම් තාක් දුරකට හෝ පහවන්නට. මොකද බොහෝ දෙනෙක් කමල් බලාපොරොත්තුෙන් හිටියා මේ 2021 වසර අවසානයේදී මේ තත්ත්වයට යම් සහනදායී වාතාවරණයක් ලැබේවි කියලා. මේක තවත් අවුරුද්දකින් කල් යනවා කියලා ඇයි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය?
දිලක්ෂ, මේකට ප්‍රධානම කාරණාව තමයි එන්නත නිසි ආකාරයෙන් විශේෂයෙන්ම ලෝකයේ දුප්පත් රටවල ජනතාවට නොලැබීම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලාපොරොත්තු වුණා මේ අවුරුද්ද අවසාන වෙනකොට මුළු ලෝකයේම වැඩිහිටි ජනගහනයෙන් 40% විතර මේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට හැකි වෙයි කියලා. නමුත් මේ වෙනකොට ඔවුන් ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපයේ ජනතාවගෙන් 5%කට අඩු ප්‍රමාණයක් තමයි එන්නත ලබාගෙන තියෙන්නේ. මේකට ප්‍රධාන කාරණා වෙලා තියෙන්නේ ඒ රටවල් වලට මේ එන්නත ලබා ගැනීමට මුදල් සපයා ගැනීමට තියෙන අපහසුතාවයත්, ඒ වගේම මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්ව ඇති කරපු කෝවැක්ස් වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තුළින් ඔවුන්ට බලාපොරොත්තු වෙච්ච විදිහට මේ එන්නත් මාත්‍රා දියුණු වෙන රටවල් හා අනෙකුත් දුප්පත් රටවල් වලට කලට වේලාවට ලබා දීමට නොහැකි වීමයි. කෝවැක්ස් වැඩසටහන බලාපොරොත්තු වුණා මේ අවුරුද්ද අවසාන වෙනකොට එන්නත් මාත්‍රා million 2000ක්, එහෙම නැත්නම් billion 2ක් ලබා දෙන්න විශේෂයෙන්ම දියුණු වෙන සහ දුප්පත් රටවල් වලට. නමුත් මේ වෙනකොට ඕනට ලබා දෙන්නට හැකි වෙලා තියෙන්නේ එන්නත් මාත්‍රා million 371ක් විතර වගේ ප්‍රමාණයක්. ඉතින් මේ තරම් අඩු ප්‍රමාණයක් එන්නත් ලබා දීම නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුතුරු ඇගීමක් කරන්නේ මේ වසංගතය තව අවුරුද්දක විතර කාලයක් දිග්ගැස්සෙනවයි කියලා. මොකද මේ එන්නත් කරන වැඩපිළිවෙල ලෝකේ පුරාම ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට ඉෂ්ට කරගන්න බැරි වීම හේතුවයි.
දැනමල, එතකොට දැන් ඔය කියන විදිහට මේ කෝවැක්ස් පහසුකම යටතේ මේ දිලිඳු රටවල් වලට ලබා දෙන්නට තිබුණු එන්නත් මේ සංවර්ධිත රටවල් උත් යම් තාක් දුරකට භාවිත කරලා තියෙනවා කියලා ඔය තොරතුරු පිළිබඳව තවදුරටත් අපි කරුණු විමසුවොත් එහෙම මොන වගේ රටවල්ද මේ චෝදනාව එල්ලවන රටවල් විදිහට අපිට අහන්නට ලැබෙන්නේ?
ප්‍රධාන වශයෙන් දිරුෂි රටවල් දෙකක්, කැනඩාවටයි බ්‍රිතාන්‍යයට තමයි කෙලින්ම ඇඟිල්ල දිගු වෙන්නේ. මෙතනදී කැනඩාව තමන්ට එන්නත සපයා ගැනීමට හැකියාව තිබුණත් ඔවුන් කෝවැක්ස් හරහා 1,05,000කට අධික එන්නත් ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා ගත්තා කියලා වාර්තා වෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය මිලියනයක විතර ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගත්තයි කියනවා කෝවැක්ස් හරහා. නමුත් මෙතනදී මේ රටවල් දෙකම දැන් ප්‍රකාශ කරනවා ඔවුන් මේ වෙනකොට කෝවැක්ස් වලින් මේ එන්නත් ලබා ගන්නේ නැහැ, තමන් ගාව තියෙන අතිරික්තය නැවතත් කෝවැක්ස් වලට ඔවුන් පරිත්‍යාග කළා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේ කෝවැක්ස් වැඩසටහන ආරම්භ කරන්න මේ ප්‍රධාන බලවත් රටවල් මුදල් ලබා දීලා මේ ක්‍රියාවට මුලින් දායක වුණාට පසුව ඔවුන් මේ කෝවැක්ස් වැඩසටහන හරහත් එන්නත් ලබා ගැනීම තමයි විශේෂයෙන්ම මේ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වලට එන්නත් ලබා දීමේ ප්‍රමාදයට ප්‍රධාන හේතුව හැටියට සඳහන් කරන්නේ.
දැන් මේ කොවිඩ් වගේම තමයි මේ දේශගුණික විපර්යාස සම්බන්ධව ලෝකයේ තියෙන කතා බහ සහ අවධානය. අපිට එය අවතක්සේරු කරන්නට බැහැ. මොකද දැන් වසර ගණනාවක් තිස්සේ ඉඳන් ලෝකයේ මේ ග්ලෝබල් වෝමින්, ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම පිළිබඳව දේශගුණික විපර්යාස පිළිබඳව බහුල ලෙසින් කතා බහ වෙමින් තියෙනවා. මේක ප්‍රමුඛ පෙළේ මාතෘකාවක්. ඒ වගේම ලෝකයේ විවිධ රටවල ඡන්ද ව්‍යාපාරවලට පවා මූලිකත්වය ලැබෙන කාරණාවක් බවට මේ වෙනකොට පත් වෙලා හමාරයි. සමස්ත ලෝකීයම අවධානය යොමු වෙමින් තියෙනවා මේ වෙනකොට මේ මාසේ 31 වෙනිදා, ඔක්තෝබර් මාසේ 31 වෙනිදා බ්‍රිතාන්‍යයේ ග්ලාස්කෝ වලදී ආරම්භ වන්නට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව UN ක්ලයිමට් සමිට් එක පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය තියෙනවා. විශේෂයෙන්ම අපි කතා බහ කළොත් ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව පිළිබඳවත් විශාල කතා බහක් තියෙනවා මේ රට තුලත්, මේ රට තුලත් ඒ වගේම අන්තර්ජාතිකවත්. ඒ විතරක් නෙමෙයි, මේ UN ක්ලයිමට් සමිට් එක පිළිබඳව කතා බහ කරද්දී රුසියාවටත් යම් අවධානයක් යොමු වෙලා තියෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම ඔවුන්ගේ සහභාගීත්වයට බලපාන යම් යම් කාරණා පිළිබඳවත් ලෝකේ අවධානයක් තියෙනවා. මා කැමති අමල් මේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව වටා ගෙතන තොරතුරු මොනවද කියලා දැනගන්න මේ වෙනකොට.
නිරුක්ෂි, මේකට අපි කියනවා COP26 කියන සම්මන්ත්‍රණ හැටියට තමයි මේක හඳුන්වන්නේ. ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පවත්වනට තියෙන මේ සමුළුව මෙතනදී ප්‍රධානත්වය ගන්නෙ බ්‍රිතාන්‍යය. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා තමයි මෙතනදී සමුළුව මෙහෙවන්නට යොමු වෙලා තියෙන්නේ. මෙතනදී ඔවුන් බලාපොරොත්තු වුණා ලෝකේ හැම ප්‍රබල රටවල් ඇත්තටම අද ලෝකේ ගෝලීය උෂ්ණත්වය වැඩි කරන දායකත්වයක් තියෙන රටවල් වල ඒ නායකයන් පැමිණිලා ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම පිළිබඳ ඒ එකඟතාවයන් වලට ඔවුන්ගේ අනුකූලතාවය දක්වයි කියලා. නමුත් මේ වෙනකොට රුසියාවේ ජනාධිපති පුටින් පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ඔහුට මේ සමුළුවට සහභාගි වෙන්නට හැකියාවක් නැtei කියලා. රුසියාව අද ලෝකයේ ප්‍රබල විදිහටම ගෑස් නිෂ්පාදනය කරන, එහෙම නැත්නම් මේ හයිඩ්‍රෝකාබන් නිෂ්පාදනයේ ප්‍රධාන රටක් හැටියට ඉන්න නිසා ඔවුන්ගේ සහභාගීත්වය මෙතන ඉතාමත්ම වැදගත් කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. මේ වෙනකොට රාජ්‍ය නායකයන් 120කට අධික ප්‍රමාණයක් මේ සමුළුවට සහභාගී වෙන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ රුසියාව මේ සමුළුවට සහභාගී නොවනවයි කියන්නේ මේ සමුළුවේදී අලුතෙන් ඇති කරගන්න ඉලක්ක, විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5කට සීමා කරන්න කියන ඒ ඉලක්කය කරා යෑම සම්බන්ධයෙන් රුසියාවේ සහභාගීත්වයෙන් නැතිව මේ කාරණාව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් මෙතනදී ඒ නිසා තමයි රුසියාවේ සහභාගීත්වය ඉතාම වැදගත් වෙන්නේ. ඒ එක්කම මේක යම්කිසි විදිහකට ජාත්‍යන්තර දේශපාලනීකරණය වීමේ හේතුවක් නිසා රුසියාව මේ අවස්ථාවේදී මේ සමුළුව එක්තරා විදිහකට වර්ජනය කරන තැනකට පත් වෙලා තියෙනවා. නමුත් අනෙකුත් රටවල් බොහොමයක් මේ වෙනකොට සහභාගීත්වය ඒ පිළිබඳව උන් කැමැත්ත පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂත් මේ සමුළුවට සහභාගී වෙනවයි කියලා මේ අවස්ථාවේදී වාර්තා සඳහන් කරලා තියෙනවා.
ඔව්, දැන් ඒ අතරතුරේදී මේ ඔස්ට්‍රේලියාව පිළිබඳව මම තව කරුණක් විමසා දැනගන්නට කැමතියි ඔබෙන්. දැන් අපි මේ දේශීයව සම්බන්ධව තියෙන අවධානය පිළිබඳව කතා බහ කරද්දී මේ පාරිසරික සංවිධාන ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන ක්‍රියාකාරීන් බහුතරයක් රජයට බලපෑම් කරමින් තියෙනවා ක්ලයිමට් පොලිසි එක පිළිබඳව නිශ්චිතව දැනුම් දීමක් කරන්න කියලා රජයට. නමුත් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ ෆොසිල ඉන්ධන භාවිතය සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් පිළිබඳව ගත්තහම ඔස්ට්‍රේලියාවෙන් ඒ අතරින් ප්‍රධාන රටක් මයිනින් ඉන්ඩස්ට්‍රී එක මේ ආකර කර්මාන්තය හරහා බහුලව දළ ජාතික නිෂ්පාදනයට මුදල් එකතු කරගන්නා වූ රටක්. එහෙම බැලුවහම දේශීය වශයෙන් විශාල වශයෙන් අවධානයක් තියෙනවා. දැන් අද උදෑසන වෙනකොට අපිට වාර්තා වෙනවා මේ කොලිෂන් එකේ වත්මන් ආණ්ඩුවේ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන නැෂනල්ස් පක්ෂය නායකයාට, ඒ කියන්නේ වත්මන් උපාගමැතිට බානබී ජොයිස් මහතාට බලපෑම් කරමින් තියෙනවා. අගමැති ස්කොට් මොරිසන් එක්ක වහාම මේ සම්බන්ධව සාකච්ඡා කළා, මේ ක්ලයිමට් පොලිසි එක සම්බන්ධව නිශ්චිත තීරණයකට එන්න බලපෑම් කරන්න උපාගමැතිවරයා විදිහට, නැත්තම් ඔබගේ නායකත්වයේ සම්බන්ධවත් අපිට තීරණයක් ගන්න සිද්ධ වෙවි කියලා. ඉතින් රට අභ්‍යන්තරයේත් මේ වගේ කතන්දර තියෙන අතරතුරේදී ඔස්ට්‍රේලියාවද ඇතුළත් යම් රහස්‍ය ලේඛනයක් පිළිබඳව තොරතුරු අපිට වාර්තා වෙනවා. මේ යම් බලපෑමක් කළා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ෆොසිල ඉන්ධන තවදුරටත් පවත්වා ගැනීම සම්බන්ධයෙන් මොකක්ද මේ ආරංචිය අමල්?
මේක ඇත්තටම දිරලක්ෂි, දැන් මේ COP26 සමුළුවේදී ඒ සමුළුවේ රාජ්‍ය නායකයන් තීන්දුව තීරණ ගැනීමට ඕනට විද්‍යාත්මක පදනමක් ඇතිව වාර්තාවක් සකස් වෙමින් තියෙනවා. මේ විද්‍යාත්මක වාර්තාවේදී යම් යම් කරුණු වලට බලපෑම් කරන්න රටවල් කීපයක් යෙවුණයි කියලා. මේ ෆොසිල ඉන්ධන වලින් තියෙන බලපෑම එතරම් විශාල එකක් නොවේයි කියන විදිහට මේ විද්‍යාත්මක වාර්තාවේ සැර අඩු කරන්න රටවල් තුනක් බලපෑම් කළා කියලා ග්‍රීන් පීස් සංවිධානයේ හරහා ලීක් කරපු ඒ ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. රටවල් තුනක නම් සඳහන් වෙනවා මේ විදිහට බලපෑම් කරපු, එක රටක් ඔස්ට්‍රේලියාව, අනෙක් රටවල් දෙක සෞදි අරාබියාව සහ ජපානය කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව අද ලෝකේ වැඩිපුරම කාබන් ඩයොක්සයිඩ් පිට කරන, විමෝචනය කරන රටවල් හැටියට ඉන්දියාව, බ්‍රසීලිය වගේ රටවලුත් යම් කිසි විදුරකට බලපෑමක් කරන්නට උත්සාහ කළා කියලා මේ ලියකියවිලි වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව ප්‍රකාශ කළා කියලා කියනවා තව දශක කිහිපයක්වත් ඕනට ගල්ලඟුරු අතාරින්නට බැරියයි කියලා. විශේෂයෙන්ම ඉන්දියාවේ වැඩිපුරම විදුලිය උත්පාදනය කරන්නේ ගල්ලඟුරු බලාගාර භාවිතයෙන්. ඒ නිසා ඔවුන්ට රටේ බලශක්ති සුරක්ෂිතව තබා ගැනීමට නම් මේ විදිහට තවදුරටත් ගල්ලඟුරු පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. එවැනිම කතාවක් බ්‍රසීල ප්‍රකාශ කළා කියලා කියනවා. ඉතින් මෙතන එවැනි රටවල් මේ COP26 සමුළුව අද ඇත්තටම රාජනායකයන් හඳුන්වන්නේ 2015 පස්සේ ලෝකේ රටවල් එකතු වෙලා ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්නට තියෙන මේක තමයි අවසාන හොඳම අවස්ථාව හැටියට ඔවුන් මේක හඳුන්වලා තියෙනවා. පරිසර පැත්තෙන් බලපුවාම ඉතාමත්ම තීරණාත්මක සමුළුවක් බවට පත්වන එක නම් පැහැදිලිවම පේන්න තියෙනවා.
ලෝකයේ දැවැන්තම සමාජ මාධ්‍ය ආයතනයක් තමන්ගේ නම වෙනස් කරන්න යනවා කියලා කතාවක් ආරංචි වෙනවා. මේක වෙන්න පුළුවන් දෙයක්ද? මොකද තමන්ගේ ඐඩෙන්ටිෆිකේෂන් එක අනන්‍යතාවයේ සමාජ මාධ්‍ය ඇතුලේ ගොඩනගා ගත්තට පස්සේ නම වෙනස් කරන එකේ තේරුම මොකක්ද? මේ වගේ නොයෙකුත් ප්‍රශ්න නැගිනවා සාමාන්‍යයෙන් පාරිභෝගිකය විදිහට මේ සමාජ මාධ්‍ය භාවිත කරන. මොකද්ද මේ සමාජ මාධ්‍ය? ඒ තමයි ෆේස්බුක් එක. ෆේස්බුක් එක නම වෙනස් කරයිද? මොකද්ද මේ සම්බන්ධයෙන් ගොඩනැගෙමින් තියෙන වාතාවරණය? මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ යම් නිවේදනයක් ඉකුත් කළා තියෙනවද? මොකක් තමයි වාර්තා
වෙන්නේ? දිලක්ෂි, මේ පෞගේ සතියේ වාර්තාවක් තියෙනවා The Verge කියන වෙබ් අඩවියේ ෆේස්බුක් සමාගම අලුතෙන් රීබ්‍රෑන්ඩ් කරන්න, නැත්නම් ඔවුන්ගේ නම වෙනස් කරලා නව විදිහකට තමන්ගේ සමාගම ඒතරම මේ සමාජ මාධ්‍ය ජාලය අලුතෙන් දියත් කරන්න උත්සාහයක් තියෙනවායි කියලා. ඉතින් මේ පිළිබඳව ෆේස්බුක් ආයතනයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විමසුවාම ඔවුන් ඒකට කිලින්ම උත්තරයක් ලබා දීලා නැහැ. කිසිම ප්‍රකාශයක් මේ වෙනකොට නිකුත් කළා නැහැ. නමුත් දැනගන්න තියෙන විදිහට බොහෝ දුරට ෆේස්බුක් සමාගම මේ විදිහට තමන්ගේ නම වෙනස් කරලා අලුතෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලාව දියත් කරන්නට උත්සාහ කරන්නේ. මේ වෙනකොට ඔවුන්ට ඇමරිකාවේ ඒ වගේම යුරෝපා රටවලත් දිගින් දිගටම ඔවුන්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔවුන්ගේ මේ සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් වෛරී ප්‍රකාශ වැපිරවීම, ඒ වගේම අන්තවාදයට රුකුල් දීම, එවැනි කටයුතු වලට ෆේස්බුක් ආයතනය උපයෝගී කරගෙන තියෙනවා. ඒවා වැළැක්වීමට ෆේස්බුක් ආයතනය නිසි පියවර ගත්තේ නැහැ කියලා. ඒ එක්කම ෆේස්බුක් ආයතනය අද ලෝකේ බලවත්ම සමාගමක් හැටියට තමන් එක්ක තරඟ කරන අනෙක් කුඩා සමාගම් ඒවා ගිලගනිමින් කටයුතු කරනවා කියන චෝදනාවක් එල්ලවලා තියෙනවා. එවැනි චෝදනාවක් මත මේ සතිය ඇතුළතම බ්‍රිතාන්‍ය විසින් ෆේස්බුක් සමාගමට පවුම් මිලියන 50ක දඩ නියම කළා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ ෆේස්බුක් සමාගම මේ වෙනකොට තමන්ගේ නම වෙනස් කරලා අලුත් සමාගමක් හැටියට දියත් කරන්න උත්සාහ කරනවායි කියන මේ වාර්තාව බොහෝ අය පිළි අරගෙන තියෙනවා. මොකද මේ තියෙන වටපිටාවත් එක්කලා. නමුත් ෆේස්බුක් ආයතනය නම් මේ වෙනකොට ඒ ගැන කිසිම සඳහනක් කළා නැහැ.
අමල් අපි සූතිවන්ත වෙනවා මේ සතියේ පුරාවටම ලෝකයෙන් වාර්තා වෙන ප්‍රමුඛතම කාරණා කිහිපය සමාලෝචනය කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. අපි අලිත් හමු වෙමු ලබන සතියේ සිකරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.